පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23 2 යටතේ ප්‍රශ්න ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා.
ගරු කථානායකතුමනි, අද දින පාර්ලිමේන්තුවේ පසුගිය සෙනසුරාදා දිනේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුසල්ලාව පොලිසිය වසමේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිසියේ සිරකූඩුවේ රඳවාගෙන සිටි නඩරාජා රාමචන්ද්‍ර තරුණ මහතා එම පොලිස් හිරකුටියේ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම අපි කාගේත් අප්‍රසාදය පිළිකුල් භාවය පළමුකොට ප්‍රකාශ කරන්නට කැමති. පුස්සෙල්ලාව රොස්ලන් වතුයායේ පදිංචි මේ මහතා 28 හැවිරිදී තරුණෙක් බවත් කරු අග්‍රාමාත්‍යතුමා වෙත පළමිනියෙන් දන්නේද යන්න අසන්නට කැමති. පොලිස් සිරකූඩුවේ කමිසයක ආධාරයෙන් එල්ලී තිබුණු මල සිරුර තිබුමව සොයාගෙන ඇති බව පිළිගන්නේද නැද්ද? දෙක, වතුකරේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමටත් මා මිත්‍ර දිගම්බර මැතිතුමත් සිටින නිසා ඉතාම වැදගත්. ජීවිත වතුකරේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමටත් එවගේම පොලිස් අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙක්ගේ ජීවිතය ආරක්ෂා කිරීමට පොලිසිය වගකිව යුතු බැවින් පොලිස් සිරකූඩුවේ නඩරාජා රාමචන්ද්‍රන් තරුණයාගේ ජීවිතය නැතිවීම අපි තරයේ හෙලාද කින පමණක් නොව ඒ පිළිබඳ වහා විශේෂ පරීක්ෂණයක් සිදු කර එයට වගකිවයුත්තන්ට නීති මගින් කටයුතු කිරීමට රජය පියවර ගන්නවාද කියන දේ පැහැදිලිව අසන්නට කැමති. ගරුව කථානායකතුමනි, I just want to the island of September 19th gives a front page coverage to this incident. Pussalava tens after police cell death. Also, Daily Mirror of September 19th, front page news, man dies in police cell. These are the titles. Okay. I don't want to read through. Okay. I only want to give reference.
Yeah.
Enisa, danata emma pradeshe udgati vi ati tattwaya. පොලිස් අදට අත්අඩංගුවට ගත් නඩරාජා රාමචන්ද්‍රන් මහතා මිය යෑම. ඔහු මිය ගිහිල්ලා තියෙන්නේ පොලිස් අත්අඩංගුවේ. පොලිසිය ගේන කෙනෙක් පොලිස් අත්අඩංගුවේ මිය යන්න බෑ. පොලිසිය ජීවිතය පිළිබඳ වග කියන්න ඕනේ. දෙමළ වේවා, සිංහල වේවා, මුස්ලිම් වේවා. වතුකම්කරුවන් ලංකාවේ ජීවත් වෙන ඉතාම දුක්ඛිතම ජනතා කොට්ටාසයයි. ඒක ගෙදර හිටපු මිනිස්සෙක් පොලිසියට ගෙනල්ලා පොලිසියේදී මිය ගියාම රජයයි නිශ්ශබ්දව සිටින්නේ. එම ප්‍රදේශයේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව ලබා දීම මේ මිය ගියපු නඩරාජා පමණක් නොවේ. ඒ වගේ වතුකම්කරු ජීවිත රාශියකට ජීවිත ආරක්ෂාව ලබා දීමට රජය දැන් කටයුතු කරනවාද? මම අහන්නේ පොලිස් ආරක්ෂාව ලබා දීමට කියලා. ජීවිත ආරක්ෂාව ලබා දීමට රජය කටයුතු කරනවාද? එසේ නම් ඒ ගන්නා පියවර මොනවාද? මොකද ගරු කථානායකතුමනි, ඉතාම බරපතල තත්වයක් මේ වගේ ජීවිතයක් පොලිසියට ගෙනල්ලා පොලිසිය ඇතුළේදී මිය ගිහිල්ලා ෂර්ට් එකක් එල්ලලා පෙන්නුම් කරන්න හදනවා ෂර්ට් එකෙන් මේ තරුණයා මිය ගියා කියලා. ඒ පිළිබඳ මම අවසාන කතාවක් කියන්න යන්නේ නැහැ. නමුත් පොලිසියේ කූඩුවේ මේ තරුණයා මිය ගිහිල්ලා තියෙනවා. ඔහු ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ බරපතල මිනිස් ජීවිතයක් පිළිබඳ හුස්ම ගන්න තියෙන අයිතිය පොලිස් කූඩුවට ගෙනල්ලා පොලිසිය කූඩුව ඇතුලේ හුස්ම ගනිමින් හිටපු නඩරාජාගේ මියාම ගැන පිළිතුරක් දෙන්න කියලා අමතුමාගෙන් ඉල්ලනවා.
ගරු කථානායකතුමනි, පළවෙනි ප්‍රශ්නයට මම පිළිතුර දෙනවා. මෙම මියගේ තරුණයා පුස්සැල්ලාව රොස්වයිල් වත්ත YRC කොටසේ පදිංචිකරුවකු වන අවුරුදු 30ක වයස ඇති කම්කරුවෙකි. බලපත්‍ර නොමැතිව වැඩිපුර මහරා මිලිලීටර 750ක් ළඟ තබා ගැනීම පිළිබඳ වරදට අත්අඩංගුවට ගෙන හෙල්බොඩ මහේස්ත්‍රාතු සාවි 41889 යටතේ අධිකරණයට ඉදිරිපත් කර ඇත. ඔහුට එරෙහිව ප්‍රජාසේවය කඩකිරීම සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් වී ඇත. වරෙන්තුවේ ඉදිරි දිනය 2016/9/21 වේ. මෙම වරෙන්තුකරු ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2016/9/17 දින පුස්සැල්ලාව නගරයේදී පැය 16:40ට අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු පැය 17:15ට සිරමැදිරියේ රඳවා ඇත. ඇඳ සිටි ඇඳුම ලෙස කොළ පැහැති ටී-ෂර්ට්ය සහ නිල් පැහැති ඩෙනිම් කලිසම පමණක් තිබූ බවත්, බාහිර තුවාල නොමැති බවත් සටහන්. කොළපාට ටී-ෂර්ට්ය සහ නිල් පැහැති ඩෙනිම් කලිසම. බාහිර තුවාල නොමැති බවත් සටහන් යොදා ඇත. ඉන්පසු පැය 18:15ට සහ 18:45ට සිරමැදිරි පරීක්ෂා සටහන් යොදා ඇත. මේ රැඳවුම් මැදිරියයි සිරමැදිරියයි අතර මීටර 6.3ක පමණ දුරක් තියෙනවා. කෙලින්ම පේන්නේ නැහැ ඇතුළ. පොලිසිය තියෙනවා රෙගුලාසියක්. පැය භාගෙන් පාගෙට රැඳවියන් පරීක්ෂා කළ යුතුයි, සටහන් කළ යුතුයි කියලා ඒ බවට. සාමාන්‍යයෙන් රැඳවුම් මැදිරියයි රිසර්ව් ඩෙස්ක රිසර්ව් මේසෙයි රිසර්ව් එකයි තියෙන්නේ එක පේන දුර. මේක ඊට වඩා විශේෂ අවස්ථාවක්. මේ පොලිසියේ ඒක එහෙම කෙලිම පේන්නේ නැහැ ගරු කථානායකතුමනි. 18:45ට තමයි ඒ අවසන් සටහන තිබ්බේ. පැය 19:40ට පමණ උපසේවා රාජකාරී යෙදී සිටි නිලධාරියා හට, ඒ කියන්නේ පැයක වෙනසක් තියෙනවා, අර පැය භාගෙන් භාගෙ වෙන්න ඕන සටහන වෙලා නැහැ, පරීක්ෂණයයි සටහනයි. සිටි නිලධාරියා හට සිරමැදිරිය තුලින් ශබ්දයක් ඇසී දොර අසලට ගොස් පරීක්ෂා කිරීමේදී සැකකරු ඇඳ සිටි ටී-ෂර්ට් එක මගින් බිම සිට ඉහළට ඇති කම්බි කූරුවල ගැට ගසා ගෙල වැළලාගෙන පිට කම්බි කූරුවල ගෑවෙනසේ දඟලමින් සිටිනු දර්ශනීය වී ඇත. එවිට ස්ථානයේ අනෙක් නිලධාරීන්ගේ සහාය ඇතිව ප්‍රධාන දොර විවෘත කර සැකකරු එල්ලී ඇති ටී-ෂර්ට් එක කම්බි කූරුවලින් සහ ගෙලින් ගලවා ඉවත් කර ඇති අතර අසාධ්‍ය තත්ත්වයේ හේතුවෙන් වැඩිපුර ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට රැගෙන ගොස් රෝහල්ගත කිරීමේදී වෛද්‍යවරයා විසින් පරීක්ෂා කර බල සැකකරු මිය ගොස් ඇති බව දැනුම් දී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් 2016/9/18 වන දින ගම්පොළ මහේස්ත්‍රාතු සාවි B 8442 ඇලීරක් 2016 යටතේ අධිකරණයට කරුණු වාතා කර වැඩ බලන මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු කර 2016/9/23 වන දින වැඩිදුර කැඳවීමට නියම කර පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙස රජ්‍ය අධිකරණ වෛද්‍ය නිලධාරී පේරාදෙණිය රෝහල වෙත නියෝග නිකුත් කර ඇති බවත්, ඒ අනුව පේරාදෙණිය රෝහලේ පශ්චාත් මරණ පරීක්ෂණ ය 2016/9/18 වන දින සිදු කර ඇති බව වාර්තා කර ඇත. ඒ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලැබලා දීලා තියෙනවා. ඉන් අනතුරුව ශරීර කොටස් රජයේ රස පරීක්ෂක වෙත යවා තියෙනවා. මහේස්ත්‍රාත් පරීක්ෂණය අර මම කියපු 2016/9/23 වන දින පැවැත්වීමට නියමිතයි. එදිනට මෙම සිද්ධිය සම්බන්ධව සියලුම සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
හොඳයි.
තව තියෙනවා කරුණු දෙකක්, මම අවසන් නැහැ. දෙවැනි ප්‍රශ්නෙට සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරනගෙන යනු ලබන අතර පොලිස් නිලධාරීන් විසින් කිසියම් රාජකාරී පැහැරහැරීමක් හෝ විනය විරෝධී ක්‍රියාවක් සිදු කර ඇතනම් ඒ සම්බන්ධයෙන් නිසි විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කටයුතු කරනු ඇත. සිද්ධියට අදාළව කරන ලද මූලික විමර්ශනයෙන් අනතුරුව සිදුවීම වූ දින ස්ථානයේ කාර්යභාර නිලධාරීවරයාගේ සහ උපසේවා රාජකාරී නියුතු නිලධාරියාගේ වැඩ තහනමකට ලක් කර ඇති අතර ස්ථානාධිපතිවරයා තාවකාලික ලෙස ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානයට මාරු කර ඇත. ගරු කථානායකතුමනි, වතුකරේ පමණක් නොව සියලුම ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ වගකීම පොලිසියට තියෙනවා. මේක පැහැර හරින්න පොලිසිය කටයුතු කරන්නේ නැහැ. ඒ ආරක්ෂා කරන්න තමයි අපි කටයුතු කරන්නේ. ඒ වගේම පොලිස් අත්අඩංගු අඩංගුවේ ඉන්න ඒ රැඳවියන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳත් විශාල වගකීමක් තියෙනවා. මං කියූ පරිදි සටහන් තැබීම ආදිය කළ යුතුව තියෙනවා පෑ භාගෙන් භාගෙට. මේ තත්ත්වය තව උදව් වෙන්න මම නියෝග කළා තියෙනවා සියලුම පොලිස් ස්ථානවල සිරමැදිරිවර CCTV පද්ධති ස්ථාපිත කරන්න අවශ්‍ය නීතිමය පසුබිම බලන්න, ඒකට සැලසුම් හදන්න, ඒ සඳහා මුදල් ඉල්ලන්න කටයුතු කරන්න සූදානම් වෙන්න කියලා. තුන්වෙනි ප්‍රශ්නයට 2016-19 වන දින පුස්සල්ලාව පොලිස් වසම තුල සිදුවීමක් වාර්තා වී නොමැති අතර ප්‍රදේශවාසී වතුකම්කරුවන් 100කගේ පමණ සහභාගීත්වයෙන් මෘතදේශය අවසන් කටයුතු නව මොරපේ පොදු සුසාන භූමියේදී සිදු කර ඇති අතර අතිරේක නිලධාරීන් යොදවා ප්‍රදේශයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ක්‍රියා කරන ලද අතර දැනට නගරයේ ජන ජීවිතය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙමින් පවතී.
නයි ගරු දිනේෂ් ගුණමැතිතුමා පැහැදිලි කළා, තවත් අවශ්‍යද?
පැහැදිලි කිරීමක් ගරු ඇමතිතුමා පිළිගන්නවා පොලිසිය අත්අඩංගුවට ගත්ත වෙලාව, පොලිස් හිරකූඩුවට ගෙන ගියපු වෙලාව, මේ තමන්ගේ අත්අඩංගුවේදී කෙනෙක් මිය යාම පිළිබඳව බරපතල ප්‍රශ්නයක් මෙතන මතුවෙන බව ගරු ඇමතිතුමා මං හිතන්නේ පිළිගන්නව නම් හොඳයි. මොකද පොලිසිය කාවහරි පුද්ගලයෙක් ජීවිතයේ හුස්ම අදින කෙනෙක් ගෙනාව නම් ඒ ජීවිතයට පොලිසිය වග කියන්න ඕනේ. ප්‍රශ්නේ මේකයි, පළවෙනි ප්‍රශ්නේ. එහෙම මේ ද්‍රවිඩ වතුකරේ කම්කරුවන්
දැන් ගරු දිනේෂ් ගුණරත්න මහත්තයා
විසිටුන්ගෙන් ප්‍රශ්නයක්. මේක හොරකම් කිරීමක් නෙමෙයි, මිනිස් ජීවිතයක් පිළිබඳ ප්‍රශ්නයක්. වතුකම්කරුවන්ගේ ඇමතුමෙක් ඉන්නවා, දිගම්බර මහත්තයා, එතුමත් නිශ්ශබ්දයි.
මේ පිළිබඳව අපි රජයත් බොහෝ සෙයින් කනගාටු වෙනවා. මම මෙතුමාට හොඳටම තේරෙන භාෂාවෙන් කරුණු පැහැදිලි කළ දුන්නා අපි වගකීම ගන්නවා කියලා. එතන අඩුපාඩුවක් තිබ්බා, ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග අරන් තියෙනවා, වැඩිදුර පරීක්ෂණ කරනවා, ඉන් පස්සේ අවශ්‍ය කටයුතු ඉදිරියටත් කරනවා. මේක වඩා මොනවා කියන්ද ගරු කතානායක?
ඊළඟට ගරු ඩග්ලස් දේවානන්ද මහත්තයා.
சர்வதேச වර්තක වටම් අවිරිති மூலோபாயங்கள் கௌரவ அமைச்சர் மேலிக் சமரவிக்ரம அவர்களிடம் கேட்பதற்கு அனுமதி அளித்ததற்கு கௌரவ சபாநாயகர் அவர்களுக்கு நன்றி கூறிக்கொண்டு, சீனா, இந்தியா மற்றும் சிங்கப்பூர் ஆகிய நாடுகளுடன் இவ்வருட இறுதிக்குள் வர்த்தக உடன்படிக்கைகள் மேற்கொள்ளப்படும் என்றும் தாங்கள் கூறியதாக ஊடகங்களில் செய்திகள் வெளிவந்திருந்தன. இது வரவேற்கத்தக்க விடயமாகும். எந்த ஒரு நாட்டுக்கும் தனித்து தன் விடயங்களை முன்னெடுக்க முடியாத நிலை ஏற்பட்டிருப்பதை நாம் ஏற்றுக்கொள்ள வேண்டும். அவ்வாறு இயலுமானதொரு நிலைமை இருப்பினும் அந்த நாட்டில் நட்டங்கள் அதிகரித்தால் இன்னொரு நாட்டுடன் உடன்படிக்கைகள் செய்து கொண்டு இலாபத்தை பெற்றுக்கொள்ள வேண்டிய நிலை ஏற்படுகிறது. இலங்கையை பொறுத்தவரையில் எந்த ஒரு உடன்படிக்கையையும் ஆளுங்கட்சி நல்லதென கூறினால் எதிர்க்கட்சியானது அதனை தீமையானது என்று கூறுவதே வழக்கம். பொதுவாக எந்த ஒரு நாடும் அபிவிருத்தி அடைந்த அல்லது அபிவிருத்தி அடைந்து வருகின்ற நாடுகளுடன் உடன்படிக்கை ஒன்றினை மேற்கொள்ளும் போது அத்தொடர்பில் அறிவார்ந்த மதிப்பீட்டு ஒன்றை மேற்கொள்வதுடன் அத்தொடர்பில் மக்களுக்கு தெளிவுபடுத்த வேண்டும். தகவல் அறியும் சட்டம் மூலம் நிறைவேற்றப்பட்டுள்ள நிலையில் எமது நாட்டு மக்கள் இவ்வாறான ஒப்பந்தங்கள் தொடர்பில் அறிந்து கொள்ளக்கூடாது என்ற விதிமுறை ஏதும் இருக்கின்றனவா? இவ்வாறான உடன்படிக்கைகள் தொடர்பில் எமது மக்கள் மத்தியில் பல்வேறு கருத்துக்கள் நிலவுகின்றன. குறிப்பாக எட்கா ஒப்பந்தம் தொடர்பில் எமது நாட்டு மக்களிடையே அதற்கு முரணான கருத்துகள் காணப்படுவதாக தெரிய வருகின்றது. எனவே இத்தகைய உடன்படிக்கைகள் தொடர்பில் எமது மக்கள் தெளிவாக அறிந்திருக்க வேண்டிய அவசியமாகும். ஏனெனில் இவ்வாறான உடன்படிக்கைகள் மூலம் ஏதேனும் நட்டம் ஏற்பட்டால் அந்த நட்டத்தை ஈடு செய்ய வேண்டியவர்களும் அது மக்களே. இதற்கு முன்பாக மசகு எண்ணெய் தொடர்பில் உடன்படிக்கை ஒன்று மேற்கொள்ளப்பட்டு உலக சந்தையில் மசகு எண்ணெயின் விலை குறைந்த நிலையிலும் உடன்படிக்கை செய்யப்பட்டிருந்த விலைக்கு மசகு எண்ணெய் இறக்குமதி செய்ய வேண்டிய நிலைக்கு நமக்கு ஏற்பட்டதாகவும் ஹெஜின் ஒப்பந்தம் மூலம் நமது நாட்டுக்கு சுமார் 7,000 கோடி ரூபாய் நட்டம் ஏற்பட்டதாகவும் ஏற்கனவே ஊடகங்களின் மூலம் அறிய கிடைத்துள்ளன. எனவே நாங்கள் மேற்கொள்ளப் போகின்ற உடன்படிக்கைகள் நமது நாட்டுக்கும் நமது மக்களுக்கும் எந்த ஒரு வகையிலும் நன்மை பயக்கும் என்பதனை ஆராய்ந்து அது தொடர்பில் நமது மக்களுக்கு அறிவுறுத்தல் படல் வேண்டும். மேற்படி உடன்படிக்கைகளால் நமக்கு ஏற்படுகின்ற நிதி மற்றும் சேவைகள் மூலமான லாபங்கள் நாட்டின் தொழில் வாய்ப்பின்மையை குறைப்பதற்கான பங்களிப்பு, அபிவிருத்திக்கு பங்காற்றும் வழிகள், அவை சூழலுக்கு பாதிப்பினை உருவாக்கும் தன்மைகள் கொண்டவையா போன்ற விடயங்கள் தொடர்பில் விளக்க முடியுமா? எதிர்பாராத வகையில் நமது நாட்டுக்கு நட்டம் அல்லது பாதிப்பு ஏற்படுமானால் இந்த உடன்படிக்கையிலிருந்து விலக முடியுமா? ஒப்பந்தங்கள் நடைமுறையாகும் போது ஏற்படக்கூடிய இடைக்கால பொறுப்பேறுகள் குறித்து கூற முடியுமா? இந்த ஒப்பந்தங்கள் மக்களுக்கு எந்த அளவுக்கு நன்மையானவை என்பது குறித்தும் இவை எமது மக்களுக்கு பாதிப்பை உண்டு பண்ணக்கூடிய வாய்ப்புகள் உள்ளனவா என்பது குறித்தும் கூற முடியுமா? இவை எமது நாட்டின் ஏனைய சேவைகள் மற்றும் பொருட்களின் விலைப்பட்டியலுடன் எந்த அளவுக்கு பாதிப்பினை ஏற்படுத்தும் என்பது பற்றியும் கூற முடியுமா? மேற்படி எனது கேள்விகளுக்கான பதிலை கௌரவ அமைச்சர் அவர்கள் கூறுவார் என
எதிர்பார்க்கின்றேன். அமாத்தியான்ச நிவேதன கரு ராஜ் வியாசாய சங்வர்தன அமாத்தி கரு கபீர் அசிம் மேத்துமா.
ஹானரபிள் ஸ்பீக்கர், த மினிஸ்ட்ரி ஆஃப் பப்ளிக் என்டர்பிரைஸ் டெவலப்மெண்ட் இஸ் ரெஸ்பான்சிபிள் ஃபார் என்ஷூரிங் குட் கவர்னன்ஸ் அட் ஸ்டேட் ஓன்ட் இன்ஸ்டிடியூஷன்ஸ். தீஸ் இன்ஸ்டிடியூஷன்ஸ் ஹவ் இண்டிபெண்டன்ட் போர்ட் ஆஃப் டிரெக்டர்ஸ். த டிரெக்டர்ஸ் அலாங் வித் த மேனேஜ்மெண்ட் ஹவ் த மேண்டேட் டு ஓவர்சீ த டே டு டே ஆபரேஷன்ஸ் அண்ட் மேக் கமர்ஷியலி வயபிள் டிசிஷன்ஸ். However, as state institutions, they are bound by government regulations and processes. Under the guidance of His Excellency Maithripala Sirisena and Honorable Ranil Wickremasinghe, the Prime Minister, we are committed to transparency and accountability, which are two of the fundamental pillars of good governance. The question raised with reference to a tender floated for the procurement of hardware as part of the digitalization initiative at the People's Bank is one that is still in process and has not been awarded. The tender has an estimated spend of $4.5 to $5.5 million over a period of 5 years. The Honourable Member raises a question about the duration of the tender period. The management at People's Bank had provided 5 days for bidders to provide responses to the RFPs. Subsequently, this was extended to 2 weeks based on a request made by one of the vendors. The Honourable Member of Parliament has also questioned the tendering process and requested an inquiry be held. Furthermore, some media outlets have sensationalized this and cast aspersions about the integrity of the bank. There has not been any formal complaint to the ministry or to any authority officially except allegations made through newspapers. I would like to inform the House that the board of directors had decided to call for 2 expert opinions on the process of selection of the tender. I will also ensure that the Ministry Secretary will be engaged with the People's Bank to look into the appointment of the said 2 experts to get their opinions and to ask the Secretary to ensure that the due processes have been adhered to. Thank you.
Garu Dinesh Gunawardena Mathuma.
As this is a question in relation to a tender, and the tender procedure apparently had not been followed. That's why I raised the issue, which the Honourable Minister also mentioned, that the ministry officials were advised to go into the matter. Now, as reported in the People's Bank in cover-up mode, the Ceylon News of Sunday, you will see, I don't want to go into the matter, a whole page giving 3 directors who had objected or questioned their relevant decision and complained to higher authorities. of this act of violation of tender procedure. Now, that is a question that is before us, which should be corrected. This is all what we are interested. If we do not correct it and take steps to correct it. Now, in addition to that, let me also tell you. No, he will answer. I mean, just trying. Yeah, but Bank of People's Bank is also running into difficulty if we do not allow this question to be cleared. Now, let the Honorable Minister has responded.
Yeah.
I'm not going to question the Honorable Minister. I'm only trying to ask you whether you will hold an inquiry where the relevant people will be able to come before the inquiry and lay the facts, because it has not been so. There is a propaganda that is being taken. Very clearly, three directors had objected, and it is in black and white in the minutes. Minutes of the board.
The reason why it's transparent, there are directors who can object, who can give their opinions. It was done, and it has not been awarded. There is no scandal involved because it's still in the process. And the bank itself, the board has decided to seek the support of two expert opinions to ensure that the process is transparent. So definitely we will give allow the opportunity for anybody to make representations to the expert committee, and then they can lay the facts. Yeah. No, we have not appointed, but the board of directors have already decided. I will ask my ministry secretary to be involved in the process of getting the two expert opinion committees to be set up.
Okay, that's
very
fine.
Simple.
That's fine. Now you will.
That.
Sabanaik Duma.
Garu Katanaik Dumini. Me Dinesh Gurwadra Mattuba Kiyana me tender kaatwa deal ne.
Yeah, that is what I am saying. So.
Not yet awarded to anybody.
I know. That's why his reply now will. Now, Minister, you have devoted your attention to this.
Honorable Speaker, I would like to answer that. If there were any allegations, then there is a process. You can go and make a complaint. You can make a complaint to the ministry or to the... Yes, but this is all on a newspaper hearsay. There is no real fact. You have to come up with a complaint. So,
okay. Hari, that's fine.
Certainly, we are open to that.
Leave it at that.
Certainly, we are open to that. Okay. Yes. We are the board, the People's Bank. We will ask our secretary to work with the People's Bank and to get a committee appointed to get the opinion of anybody.
Okay, that's fine. That's close. Honourable Prime Minister, yes?
We have to be very careful because this is a tender which has not yet been finalised by the People's Bank.
Yeah.
So when papers go and put one full page, I mean, this can keep the reputation of the bank at risk. Let the tender process take place and then we can look at what happens. No. Now the minister is having an eye on it. But when different newspapers run on this, on which he has had no complaints, sometimes the reputation of the bank can be at stake here.
Okay, that's fine. Garu, S.B. Jisana ke mattuma?
Garu Katanaik Tumani, Ape Garu Douglas Devananda Mansi Tumage may fascinating a bigger Prashna in the Mambohama Ketian Denna may the Avachia may Liakili Seramang at Tumata Patkaran. Vishesha Avashitati Pudgalayan Rupial Tundahe Dimanava Dima Yapane Ilunkarla Tienama. Haidas Harsha Anu Eka, Kapi Desi, the High Katamadan Dene, Wauniave, Tundas, Pahalavak, Ilunkarla Tino, Harsi, Sipahakatamadan Dene, no, we are giving 3,000. No, I am talking about the whole district. District by district, I am coming. යාපනය ඉල්ලුම් කරලා තියෙන 6491යි 210කට දෙනවා. වවුනියාවේ අපි 3015ක් ඉල්ලලා තියෙනවා 425කට දෙනවා. කිලිනොච්චියේ 2672ක් ඉල්ලලා තියෙනවා 474 දෙනෙකුට දෙනවා. මුලතිව්වල 2413ක් ඉල්ලලා තියෙනවා 670 දෙනෙකුට දෙනවා. මන්නාරමේ 1622ක් ඉල්ලලා සිටිනවා අපි 420 දෙනෙකුට දෙනවා. ඊළඟට මේ සමෘද්ධි සහනාධාර දෙන එක ඉල්ලුම් කරලා තියෙනවා දැනට 53840කට දෙනවා 41421ක් ඉල්ලලා තියෙනවා. මේ සියලු දෙනා පිළිබඳව සමීක්ෂණ කටයුතු දැන් කරලා ඉවරයි. මේක අපි පරිගණකගත කරලා තියෙනවා. මේ ඉදිරි කාලයේදී මම හිතන්නේ ඔක්තෝබර් මාසය අවසන් වනට මේ තීරණය කරමු.
ඔබතුමාට ඒක ටේබල් කරන්න පුළුවන් නේ ගරු
යමෙන්? පුළුවන්, මේක ටේබල් කරන්න පුළුවන්. ඊළඟට ගරු කථානායකතුමනි, මෙතුමා මේ 3000 දීමනාව දීම ගැන අහලා තිනවා. පසුගිය කාලය තුල පැති උදමේ වාතාවරණය තුල උතුරු පළාතේ විශේෂ අවශ්‍යතාවය ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව අනිකුත් දිස්ත්‍රික්කවලට සාපේක්ෂව ඉහළගයක් ගන්න බව පිළිගන්න අතර ඔවුන් සඳහා රුපියල් 3000 දීමනාව ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගන්නවා. ආබාධ සහිත තනත සදාවන ජාතික මහලේකම් කාර්යාලයෙන් ගෙවීම් කරනු ලබන උතුරු පළාතේ විශේෂ අවශ්‍යතාවය ඇති ප්‍රතිලාභීන් සංඛ්‍යාව හා දැනට බලාපොරොත්තු වෙන සංඛ්‍යාව ලේඛනගත කරලා තියෙනවා. ඒක ටේබල් එක අපි ඔබතුමාට දෙන්නම්. ඒ වගේම උතුරු පළාතේ මේ විශේෂ අවශ්‍යතාවය ඇති පුද්ගලයන්ට වැසිකිලි පහසුකම් පිළිබඳව අපි දැන් ඒකට සැලැස්මක් හදලා තියෙනවා. ඒක පිළිබඳව තොරතුරුත් ඔබට දෙන්නම්. ඒ වගේම මේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ මේ විශ්වවිද්‍යාල ලැප්ටොප් ගැන කතා කරලා තියෙනවා. ඉතින් මේක ගැනත් අපි හිතනවා. හැබැයි මේක අදාළ වෙන්නේ ඇත්තටම මේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නැත්නම් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට. ඒ ගැන අපි තොරතුරු අපි ඔබතුමාට ලියලා තියෙනවා. ඒ වගේම අර 750 දී ගමන් දීමනාව ආබාධිත පුද්ගලයන්ට දීපු ඒක පහුගිය කාලේ ඒක ප්‍රතිපාදන වෙන් කරලා තිබ්බේ නැහැ. හැබැයි අපි මේ අලුතෙන් අපි ඒක ඉල්ලලා තියෙනවා. ඒකට එකඟ වෙලා තියෙනවා මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන දෙන්න එකෙන් ද ඉදිරි කාලේ දෙන්න පුළුවන්. ඒ වගේම අනිකුත් අර මාසික දීමනා වෛද්‍ය ආධාර නිවාස ආධාර සොයන් රැකියා ආධාර මාසික වකුගඩු දීමනා අධ්‍යාපන ආධාර තනිමාපිය දීමනා මේව පිළිබඳ විස්තර සමුන්නාංශයට
ඔක්කොම ටේබල් එකක් අරගෙන
අපි දෙන්න. ඊළඟට සමෘද්ධි සහන ආධාර පිළිබඳව ඔබතුමා අහලා තියෙනවා. ඒ පිළිබඳව දැන් සමීක්ෂණ කටයුතු අවසන්. දැන් අපි ඒවා පරිගණකගත කරගෙන යනවා. ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම්තුමත් අතිරේක ප්‍රාදේශීය ලේකම්තුමත් එතන ඉන්න සැලසුම් අධ්‍යක්ෂකතුමත් මූලස්ථාන සමෘද්ධි කළමනාකාරතුමත් සමාජ සේවා නිලධාරතුමත් පත් කරලා තියෙනවා මේ තීරීම් කටයුතු කරන්න. ඒක ලබන මාසේ ඉවර කරලා.
හොඳයි, බොහොම ස්තුතියි. ඊළඟට ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යක්ෂම මහත්මයා.
ගරු කථානායකතුමනි, වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් අහිමි බවට පවසමින් පසුගිය කාලේ පුරා විවිධ සමාජ මතවාද නිර්මාණය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උත්සාහ කරන ආකාරය දැකිය හැකි වුණා. එමෙන්ම ඔවුන් විසින් උද්ඝෝෂණ කීපයක්ද අධ්‍යාපන අමාත්‍යාංශ ඉදිරිපිට පැවැත්වූ අතර පෞද්ගලිකව මාගේ කීර්ති නාමයට හානිවන ආකාරයෙන් විවිධ මඩ පෝස්ටර් හා අවලාද සිදු කරන අයුරු මාධ්‍ය හරහාද අනාවරණය වුණා. පසුගිය බදාදා මහජන දිනයේදා උදෑසන අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමාජිකයන් පිරිසක් රාජකාරී කාලයෙන් පසුවද අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරය තුළ රැඳී සිටමින් විශාල මාධ්‍ය සංදර්ශනයක් සිදු කිරීමට උත්සාහ දැරුවා. එමෙන්ම ඔවුන්ගේ දරුවන්ට කිසිදු පාසලක් හෝ ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර නැතයි පවසමින් ඔවුන්ගේ අරගලය සර්ව සාධාරණ එකක් ලෙස සමාජයේ ඉදිරියේ හුවා දැක්වීමට කටයුතු කිරීමට ඔවුන් උත්සාහ දරනවා. විෂය භාර අමාත්‍යවරයා ලෙසත් සමාජ සාධාරණයේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමානාත්මතාවය අගය කරන යහපාලන ආණ්ඩුවේ ඇමතිවරයෙකු ලෙසත් පසුගියදා සිදු වූ සියලු සිදුවීම් සම්බන්ධයෙන් විශේෂයෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් ඉදිරිපත් කරන චෝදනා සම්බන්ධයෙනුත් පැහැදිලි පිළිතුරක් රටේ ජනතාව ඉදිරියේ තැබීම මගේ යුතුකමක් ලෙස සලකනවා. ඒ අනුව තම පටු ආත්මාර්ථකාමී අභිලාෂයන් බුදුන් පමනවා ගැනීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන් සිදු කරන ඉල්ලීම් සහ චෝදනා පිළිබඳව ජනතා පරමාධිපත්‍යයේ මුදුන් බල කඩවන පාර්ලිමේන්තුව තුළ සිටිමින් අනාවරණය කිරීමට මා කටයුතු කරනවා. ගරු කථානායකතුමනි, අධ්‍යාපන අමාත්‍යාංශය තුළ බලහත්කාරයෙන් බදාදා දින රාත්‍රියේ රැඳී සිටි ඔවුන් සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගයේ ජය සංකේත ප්‍රධානෝත්සවයේ කටයුතු කඩාකප්පල් කර දැමුවේ තම දරුවන්ගේ පමණක් අයිතිවාසිකම් වෙනුවෙන් අනෙක් දරුවන්ගේ අයිතීන් උදුරා ගන්නා බව තවදුරටත් පසක් කරමින් එදින රාත්‍රියේ සම්පූර්ණයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ ඇතුළු පරිසරයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම විසින් සිය භාරයට ගෙන තිබුණා. රාජකාරී කටයුතු අවසන් බැවින් අමාත්‍යාංශ සේවකයන් ශ්‍රවණාගාරයේ විදුලි විසන්ධි කොට නිවෙස් බලා ගොස් තිබුණා. ඔවුන් මොවුන් බලහත්කාරයෙන් නැදී සිටියේ එවැනි පසුබිමකයි. එහිදී අමාත්‍යාංශයේ ආරක්ෂක සඳහා නියුක්ත කර සිටි සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන්ට තර්ජනය කරමින් පහර දීම් සිදු කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ නවීන්ද සොයිසා නලින්ද හේරත් ඇතුළු පිරිසක් කටයුතු කළ ආකාරය පිළිබඳ සාක්ෂි අප සතුව තිබෙනවා. මාධ්‍ය හරහාද මේ කරුණු අනාවරණය කෙරෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම විසින් කොළඹ ජාතික රෝහලට අයත් LW-852 දරන ගිලන් රථයේ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත බලහත්කාරයෙන් ඇතුළු කිරීමට කටයුතු කර තිබුණා. මෙම ගිලන් රථයේ පැමිණියේ රෝගියෙකු ගෙන යාමට බව පැවසුවත් එම ගිලන් රථයේ ගෙන යීමේ සැබෑ අරමුණ රාත්‍රියේ බලහත්කාරයෙන් නැදී සිටි පිරිසට කෑම බීම නැගෙන ඒම බව මාධ්‍ය හරහා නිකුත් වූ මෙම ඡායාරූප සාක්ෂි දරන හැමුණුම එකේ ඔක්කොම සාක්ෂි තියෙනවා. ගරු කථානායකතුමනි, අධ්‍යාපන අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි රාත්‍රියේ ගත කළ මෙම වෛද්‍යවරුන් පිරිස උත්සාහ කළේ මාධ්‍ය සංදර්ශනයක් සිදු කිරීමටයි. එමෙන්ම අමාත්‍යාංශ සෙවනගාරයේ තුලදී වාතාශ්‍රය නොමැති වීම හේතුවෙන් එක් තැනැත්තියක් පමණක් විජිලෙන්ට් ලක් වූ බව පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ පිරිස අධ්‍යාපන අමාත්‍යාංශ සෙවනගාරයේ ඇති විශාල ජනෙල් විවෘත කොට සුව පහසුවෙන් රැය පහන් කරන ආකාරය ඡායාරූපද මාධ්‍ය මගින් අනාවරණය කරනු තිබුණා. එබැවින් මේ සම්පූර්ණ නාට්‍ය ජවනිකාවක් බව පැහැදිලි. යම් පුද්ගලයෙකු රෝගී වූ විට ගිලන් රථයක් රැගෙන ආ යුත්තේ එම සිද්ධියට ආසන්නතම රෝහලිනි. ඒ අනුව ආසන්නතම රෝහල වන්නේ ජයවර්ධනපුර රෝහල සහ සලංගම රෝහලයි. නමුත් කොළඹ ජාතික රෝහලින් කලන්තයේ හැදුණු රෝගියෙකු රැගෙන යාමට ගිලන් රථයක් ගෙනීම සම්බන්ධයෙන් අප අමාත්‍යාංශයේ මට්ටමින් පරීක්ෂණයක් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දීමට කටයුතු කර තියෙනවා. විශේෂයෙන්ම කොළඹ ජාතික රෝහලින් ගිලන් රථයක් ගෙන්වන්නේ නම් එහි ආයතන ප්‍රධානියාගේ අවසරය අවශ්‍ය වෙනවා. මෙහිදී කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාගේ නියෝගය ඒ සඳහා ලැබූ තිබුණේද යන්න පිළිබඳව ජාතික රෝහල් අධ්‍යක්ෂකවරයා පැහැදිලි කළ යුතුයි. රජයේ දේපළ ජනතාවගේ මුදල් තම තමන්ට අවශ්‍ය විදියට මාධ්‍ය සංදර්ශන සඳහා යොදා ගැනීමට කිසියෙකුටත් ඉඩ නොතැබිය යුතුයි. ගරු කථානායකතුමනි, යම් හදිසි අවස්ථාවකදී නම් පොලිසිය හරහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගෙන් ගිලන් රථයක් ඉල්ලා සිටිය යුතුයි. අධ්‍යක්ෂකවරයා හෝ ඔහුගේ බලය අභිනියෝජනය කරන නියෝජිතයෙකුගේ අවසර ඒ සඳහා තිබිය යුතුයි. මේ සියල්ල බැහැර කරමින් මේ කටයුතු සිදු ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. එමෙන්ම ගරු කථානායකතුමනි, ඒ තරමට අසාධ්‍ය මට්ටමේ රෝගියෙක් සිටියේ නම් එම රෝගියා රෝහල් ගත කළ යුතුයි. නමුත් එසේ රෝහල් ගත කිරීමක් මේ දක්වා සිදු වී නොමැති බව තහවුරු වී තිබෙනවා. එමෙන්ම ගරු කථානායකතුමනි, මෙම සිද්ධියේදී මාධ්‍ය ඉදිරියේ තමන් ජාතික රෝහලේ සහකාර අධ්‍යක්ෂකවරු බව පවසමින් හැසිරුණු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ප්‍රසාද් රණවීර නැමැති පුද්ගලයා පිළිබඳවද අප සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණු වාර්තා කර තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ සිටින්නේ අධ්‍යක්ෂකවරු සහ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරු පමණක් බව එම රෝහල් සනාථ කර තිබෙනවා. ව්‍යාජ තනතුරු ඉදිරිපත් කරමින් මාධ්‍ය නොමග යැවීම සහ රජයේ ආයතනික කීර්තිනාමය තම වාසියට යොදා ගැනීම පිළිබඳව කරුණු හෙළිවී තිබෙන අතර මෙවැනි වංචාවන් පිළිබඳවද අප අනාවරණය කළ යුතුයි. ආරක්ෂක නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සමාජිකයන් හැසිරුණු අයුරු දැක්වෙන වීඩියෝ පට සහ එම කරුණු සනාථ කරමින් ඔවුන් පළ කළ අදහස්වල අදාළ හඬපටද අප සතුව තිබෙනවා. එමෙන්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට වෙන් වූ රථගාල තුළට තම රථ ඇතුළු කරගත් ඔවුන් එම රථවල හුලන් ඇර දැමීමට යම් පිරිසක් කටයුතු කර ඇති බව පවසමින් මාධ්‍ය ප්‍රචාරයක් ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා. ගරු කථානායකතුමනි, අධ්‍යාපන අමාත්‍යාංශ පරිසරයට බලහත්කාරයෙන් ඇතුළු මේ පිරිස රථවාහන නතර කිරීමට අමාත්‍ය නිලධාරීන් සඳහා වෙන් කර ඇති පරිසරය මෙන්ම අමුත්තන් සඳහා වෙන් කොට ඇති පරිසරයද යොදාගෙන තිබුණා. එදින රාත්‍රියේ පොලිසිය සහ ආරක්ෂක නිලධාරීන් හැර වෙනත් කිසියෙකු අමාත්‍යාංශයේ රැඳී නොසිටියත් බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව ගරු කථානායකතුමනි, තමන්ගේ මෝටර් රථවල හුලන් නැර ඇති බව පැවසීමෙන් මොවුන් ගිලන් රථ ජවනිකාව මෙම තවත් මාධ්‍ය සංදර්ශනයක් අධ්‍යාපන අමාත්‍යාංශයේ හැකිනම් මේ සඳහා පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කරන ලෙසද මා ඔවුන්ට අභියෝග කරන්න කැමැතියි. යම්කිසි අමාත්‍යාංශ නිලධාරියෙකු හෝ එවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවක යෙදී ඇතනම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට මා සූදානම්. නමුත් පැහැදිලිවම මේ නාට්‍ය ජානිකාවක් බව මා නැවතත් තහවුරු කරන්න කැමැතියි. රටේ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයේ බලහත්කාරයෙන් ඇතුළු වී තම පටු පෞද්ගලික අභිලාෂයන් වෙනුවෙන් කෑ ගැසෙන මොවුන්ගේ සැබෑ නිර්වත සමාජය ඉදිරියේ අනාවරණය කිරීම අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මා විසින් සිදු කළ යුතු ජාතික වැදගත්කමක යුත් කාර්යයක් ලෙස මම සලකනවා. සියලු ජනතාවට සමාන අයිති ලබා දීම යහපාලන රජයේ වක්කීම සහ යුතුකම බව මා නැවත වතාවක් මේ ගරු සභාවට අවධානය කිරීමට කැමැති. ගරු කතානායකතුමනි, කොරණ සිට හෝමාගමට මාරු වෛද්‍යවරයෙකු ඉල්ලා සිටින්නේ හෝමාගම ප්‍රදේශයේ සමීප පාසලක් වුවත් එවැනි වෛද්‍යවරු කොළඹ රාජකීය විද්‍යාලයේ ඉල්ලා සිටීම කෙතරම් සාධාරණදයි මම මේ උත්තරීතර සභාවෙන් ප්‍රශ්න කරන්න කැමැති. මොණරාගල සිට නුවරඑළියට මාරු වෛද්‍යවරයෙකු කොළඹ රාජකීය විද්‍යාලයේ ඉල්ලා සිටිනවා නම් මාරුව සහ පාසල අතර සම්බන්ධය කුමක්දයි මා නැවත වතාවක් මේ සභාවෙන් ප්‍රශ්න කරන්න කැමැති. බලංගොඩ සිට හෝමාගමට මාරු වී කොළඹ රාජකීය විද්‍යාලයේ ඉල්ලා සිටින වෛද්‍යවරයෙකුගේ ඉල්ලීම සාධාරණද? ගරු කතානායකතුමනි, මේ උදාහරණ කිහිපයක් පමණයි. මීට අදාළ සියලු තොරතුරු සභාගත කිරීමට මා කටයුතු කරනවා. මව හා පියා මාරුවීමේ ලැබූ සේවයට යන ලැබූ විට මව හා පියා මාරුවීමක් ලැබූ විට සේවයට යන ස්ථානයේ පාසලක් දරුවාට ලබා දිය යුතු වුවත් ඔවුන් දිවයිනේ කවර හෝ ප්‍රදේශයක රෝහලකට මාරුවීමක් ලැබූ විට කොළඹ හෝ ප්‍රධාන නගරවල ඇති ජනප්‍රියතම ජාතික පාසල් 12කටත් වඩා අඩු සංඛ්‍යාවක් සඳහා තම දරුවන් ඇතුළත් කර ගැනීම සඳහා උත්සාහ කිරීම කෙතරම් යුක්ති සහගතද? ගරු කතානායකතුමනි, මගේ මිත්‍රයෙකු මාහට සඳහන් කළ කාරණාවක් මතක් කරන්න කැමතියි. ඔහු වෘත්තීයෙන් නීතිඥවරයෙක්. ඔහුගේ පියා වෘත්තීය දුම්රිය සේවකයෙක්. මගේ මිත්‍රයා පාසල් කාලය තුල අවස්ථා 6කටත් වැඩි සංඛ්‍යාවකදී පියාගේ රාජකාරී ස්ථාන මාරු මත පාසල් 6කට මාරු වී තිබෙනවා. මෙවැනි උදාහරණ ඕනතරම් රාජ්‍ය සේවයේ සොයාගත හැකියි. අපි රාජකාරී ස්ථාන මාරුවීම මත දරුවන්ට පාසල් ලබා දෙන්නේ ඔවුන්ගේ රාජකාරී පහසු කිරීම වෙනුවෙන් මිසක වෙනම කුලයක් ලෙස මතුවෙමින් අනිසි වරප්‍රසාද හිමිකර දීම වෙනුවෙන් නොවේ. ගරු කතානායකතුමනි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ඉදිරියේ තමන්ගේ දරුවන්ට මාස 9ක් ගත වී ඇතත් කිසිදු පාසලක හෝ ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අපොහොසත් වී ඇති බව පවසනවා. එබැවින් විවිධ සත්‍ය තොරතුරු සමාජයේ ඉදිරියේ අනාවරණය කිරීම වෙනුවෙන් දිවයිනේ අති ජනප්‍රිය පාසල් තම දරුවන්ට ලබා දෙන ලෙස ඉල්ලමින් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් නලින්ද හේරත් මහතා විසින් ඉදිරිපත් කරන ලද පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීම සඳහා වූ ලේඛනය මම මෙම සභාවට ඉදිරිපත් කරන්න කැමැති. අමුණුම 2. එබැවින් විවිධ අසත්‍ය. ගරු කතානායකතුමනි, පාසල් වයස සම්පූර්ණ කළ ඕනෑම දරුවෙකු ගෙදර තබා ගැනීම අධ්‍යාපන අයිති අහිමි කිරීම වරදක්. මේ වෙනකොට 2016 වසර වෙන විට වෙනුවෙන් අපේ රටේ සියලු දරුවන්ට පාසල් ලබා දීම අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තියෙනවා. ජාතික පාසලක් වේවා පාසල් පළාත් පාසලක් වේවා දරුවෙක්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් පාසලක් ලබා දීම අපේ වගකීමක්. ගරු කතානායකතුමනි, තමන්ගේ පුහු මාන්නය පන්ති ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන අයිතීන් උදුරා ගන්නා මෙවැනි ආත්මාර්ථකාමී කණ්ඩායම් පිළිබඳ සියලු දෙනාගේ අවධානය යොමු විය යුතුයි. ගරු කතානායකතුමනි, ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් හරිත අලුත්ගේ සඳහන් කරනවා අධ්‍යාපන අමාත්‍යාංශය ඔවුන්ගේ දරුවන්ට පාසල් ලබා දී නැති බව. ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විනිශ්චයකාරවරුන්ගේ දරුවන්ට සහ විශේෂඥ වෛද්‍යවරුන් යයි කියා ගන්නා පිරිසකට පාසල් ලබා දී ඇති බවක් ඔහු පවසනවා. ගරු කතානායකතුමනි, සාධාරණ ඉල්ලීම් මත අවශ්‍ය ලිපි ලේඛන රැගෙන පැමිණෙන ඕනෑම නිලධාරියෙකුගේ ඉල්ලීම් සලකා බැලීමේ වකීම අපිට තිබෙනවා. ඒ වගේම අපට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කියා විශේෂත්වයක් නැහැ. ඒ අනුව ගරු කතානායකතුමනි, අපි වෛද්‍යවරුන්ගේ දරුවන් 110 දෙනෙකුට පාසල් ලබා දී තිබෙනවා. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඔවුන්ට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් යෝජනා කළ පාසල් ප්‍රතික්ෂේප කරමින් සාකච්ඡා වලින් පවා ඉවත්ව ගිය බව නිලධාරීන් මාහට දැනුම් දුන්නා. ගරු කතානායකතුමනි, ඊයේ පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මාධ්‍ය හමුවේදී මාධ්‍යයට වැදගත් ප්‍රශ්නයක් මතුකර තිබුණා. ඔහු ඇසුව ඇයි මේ වෛද්‍යවරුන්ගේ දරුවන්ට සුපිරිම පාසල් පමණක් ලබා දෙන ලෙස ඉල්ලන්නේ කියලා. එවිට එම සංගමයේ සහකාර ලේකම්වරයා ලබා දුන්න පිළිතුරෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිරුවත සියල්ලටම අනාවරණය වුණා. ඔහු පවසනවා අපි වෘත්තීය සමිතියක්. අපේ සමාජිකයෝ අපෙන් ඉල්ලීම් කරනවා. ඒ ඉල්ලීම් අපි අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කළාම ඔවුන් ඒ සඳහා පිළිතුරු ලබා දීමට බැඳී සිටිනවා කියලා ඔහු කියනවා. ගරු කතානායකතුමනි, ඔවුන්ගේ සමාජිකයන් ඔවුන්ගෙන් ඉරහඳ ඉල්ලුවොත් ඔවුන් ඒ යෝජනා අපිට කරાવી. ඔවුන්ට අනුව අප ඔවුන්ට ඉරහඳ ලබා දීමට බැඳී සිටිය යුතුයි. මේ අසාධාරණ අයිති සහගත ඉල්ලීම් වලට අපට සාධනීය ප්‍රතිචාර දක්වන්න පුළුවන්කමක් නැහැ. යහපාලන රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අප ප්‍රජාතන්ත්‍රවාදී අධ්‍යාපන රටාවක් අධ්‍යාපන ක්‍රමවේදයක් මේ රට තුල බිහි කිරීම වෙනුවෙන් කැප වෙන බව මා නැවතත් අවධාරණය කරන්න කැමැතියි. අප බිහිකලයේ යහපාලනයක් විසින් ආත්මාර්ථකාමී වෛද්‍යවරුන්ගේ අභිමතාර්ථයන් ඉටු කරන වහල් පාලනයක් නොවන බව මා සිහිපත් කරනවා. මොවුන්ගේ ඉල්ලීම් වලට ඇති හාස්‍යයට කරුණ වන්නේ ඔවුන් විසින් පාසල් තුනක් ඔවුන්ගේ කැමැති අනුපිළිවෙල යටතේ ඉදිරිපත් කර තිබීමයි. කොළඹ රාජකීය විද්‍යාලයේ තම දරුවාට ලබා දෙන ලෙස ඉල්ලුවේ නැති බව පුන පුනා කියන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ නිලධාරීන්ගේ සැබෑ තත්ත්වය මෙම ලේඛන හරහා හොඳින් හෙළිවේ. මෙම ලේඛනයට අනුව පළවෙනි ශ්‍රේණියේ ළමුන් ඇතුළත් කර ගැනීම සඳහා අරගල කරන නිලධාරීන් 21 දෙනෙකු අයදුම් කර තිබෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලයයි. ඔවුන්ගෙන් 16 දෙනෙකුගේ දෙවැනි කැමැත්ත කොළඹ ආනන්ද විද්‍යාලයයි. කාන්තා පාසල් ගතහොත් 15 දෙනෙකු ඉල්ලා සිටින්නේ කොළඹ විශාකා විද්‍යාලයයි. 12 දෙනෙකු ඉල්ලන්නේ කොළඹ සිරිමා විද්‍යාලයයි. මේ පළවෙනි ශ්‍රේණියේ පමණයි. කොළඹ රාජකීය ආනන්ද විශාකා මහනුවර ධර්මරාජ කින්සුට් මහාමායා උසස් බාලිකා කුරුණෑගල මලියදේව පිරිමි කුරුණෑගල මලියදේව බාලිකා ගාල්ල රිච්මන්ඩ් ගාල්ල මහින්ද සුජාත මාතර සුජාතා වගේ පාසල් විතරයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. මේ සියලු තොරතුරු මා සභාගත කරන්න කැමැති. මෙතන දරුවන් 112 දෙනෙකුට අදාළ තොරතුරු තියෙනවා ඇමුණුම 3. ගරු කතානායකතුමනි පළවෙනි ශ්‍රේණිය පමණයි. ඊළඟ සෙල්ලම තියෙන්නේ අතරමැදි ශ්‍රේණි සඳහා දරුවන් ඇතුළත් කිරීමයි. මම මේ තොරතුරු සභාගත කරනවා ඇමුණුම 4. අතරමැදි ශ්‍රේණි සඳහා දරුවන් ඇතුළත් කිරීමේදී 5 සහ 6 ශ්‍රේණි වලට දරුවන් ඇතුළත් කිරීමේ හැකියාවක් අපිට නැහැ. නමුත් ඔවුන් ඒ සඳහා ඉල්ලීම් සිදු කර තිබෙනවා. අතරමැදි ශ්‍රේණි සඳහා දරුවන් ඇතුළු කිරීමේදී සිදුවන දූෂණ අක්‍රමිතා පිළිබඳව මම කරුණු හෙළි කරන්න සූදානම්. කොළඹ රාජකීය විද්‍යාලයට ඉල්ලුම් කළේ නැහැ කිව්වට ඔවුන් ලබා දුන්න ලේඛනයට අනුව 2016 වසරේදී කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු ඇතුළත් කරගන්නා ලෙස ඔවුන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබෙනවා. ආනන්ද විද්‍යාලයේ ළමුන් 4 දෙනෙක්, විශාකා විද්‍යාලයේ ළමුන් 8 දෙනෙක් ආදි වශයෙන් ජනප්‍රියතම පාසල් 17ක් සඳහා දරුවන් 51 දෙනෙක් ඇතුළත් කරන ලෙස ඔවුන් අපෙන් ඉල්ලා තිබෙනවා. ගරු කතානායකතුමනි සාධාරණ ඉල්ලීමක් කර තිබේ නම් ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට හැකි ආකාරයෙන් පිළියම් ලබා දීම අපේ යුතුකමක්. නමුත් පිළිගත හැකි ලේඛන ඉදිරිපත් කරන්නට 2016 අගෝස්තු මාස 18 වෙනි විටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපෝසත් වූ බව මා මේ උත්තරීතර සභාවට දන්වන්න කැමැතියි. මේ තිබෙන්නේ පසුගිය අගෝස්තු මාස 18 වෙනි බ්‍රහස්පතින්දා දිනේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණ වෙනස් කරන ලද ඔවුන්ගේ තොරතුරු ඇතුළත් පත්‍රිකාවක් ඇමුණුව 5. මා තවත් වැදගත් අනාවරණයක් සිදු කරන්න අසූදානම්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තමන්ගේ සමාජිකයන්වත් නොමග යවමින් එහි නිලධාරීන්ගේ අවශ්‍යතා පමණක් ඉටු කර ගන්නා බවට පැහැදිලි සාක්ෂි අප සතුව තිබෙනවා. ගරු කතානායකතුමනි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලා සිටින්නේ පාසල්වල ඇති පුරප්පාඩු පිළිබඳ ඔවුන්ට දැනුම් දෙන ලෙසයි. ඔවුන්ගේ සමාජිකයන් සිය කැමැත්ත මත පාසල් අයදුම් කර තිබුවද ඉහළ නිලධාරීන්ගේ කැමැත්ත මත අධ්‍යාපන ඉහළ නිලධාරීන්ගේ කැමැත්ත මත අමාත්‍යාංශය විසින් ලබා දෙන පාසල් වෛද්‍යවරුන් අතර ලබා දීමට හැකි බව ඔවුන් පවසනවා. මේ කවර වෘත්තීය සමිතියක්ද? මේ පිළිබඳ තොරතුරු රැසක් දැන් අනාවරණය වෙමින් තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ නලින්ද හේරත් මහතා ඉබ්බාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. නමුත් ඔහු පෞද්ගලික කරුණක් මත මෑතකදී කඩුවෙල ප්‍රදේශයේ පදිංචියට පැමිණ තිබෙනවා. අද වෛද්‍යවරුන්ගේ දරුවන්ට රාජකාරී ස්ථාන මාරුවීම මත පාසල් හිමිය යුතු බවට කෑගසන නලින්ද හේරත් තමන්ගේ පුත්‍රයා රාජකීය විද්‍යාලයට ඇතුල් කරගන්නේ හුදෙක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ලේකම් ධූරයේ දැරීම උපයෝගී කරගෙනයි. ඒ එම සංගමේ සමාජීය ලැබුණු තවත් අවස්ථාවක් අනිසි ලෙස යොදා ගනිමින් බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඔන්න ඕකයි ගරු කතානායකතුමනි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ඇත්ත තත්ත්වය. රජයේ වෛද්‍ය නිලධාරීන් ඔවුන්ගේ දරුවන් පමණක් ජනප්‍රියතම ජාතික පාසලට ඇතුළත් කරගැනීමේ උත්සාහයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය අධ්‍යාපන අමාත්‍ය ධූරයේ දරන සමයේදී එනම් 2005 වසරේදී එවකට සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ දරු නිමල් සිරිපා සිල්ලා මහතා විසින් අමාත්‍යතුමා විසින් වෛද්‍යවරුන්ගේ දරුවන් රජයේ පාසලට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ලබා දුන් කැබිනට් තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා ඔස්සේ කරුණු ඉදිරිපත් කරනවා. මේ කැබිනට් පත්‍රිකාව මා මේ මොහොතේ සභාගත කරන අතර එහි කිසිදු තැනක ජනප්‍රියතම ජාතික පාසල වෛද්‍යවරුන්ගේ දරුවන් වෙත ලබා දී යුතුයයි අනිවාර්ය කොට දක්වා නැහැ. ඇමුණුම 6. මෙහි දැක්වෙන්නේ වෛද්‍ය නිලධාරියා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාන මාරු බලධාරීන් විසින් නම් කරන ලද පළාතකට ස්ථාන මාරු ලබා තිබීම, ඉල්ලුම් කරන ලද ජාතික පාසල සහ වෛද්‍ය නිලධාරියා සේවය කරනු ලබන වෛද්‍ය ආයතනයේ එකම පරිපාලන පළාතුල පිහිටා තිබීම ආදී කරුණු මත වෛද්‍යවරුන්ගේ දරුවන් සදා පාසල් ඉල්ලා සිටීමට ඔවුන්ට හැකියාවක් ඇති බවයි. මීට අමතරව දරුවන් ඇතුළත් කිරීම සඳහා මේ වන විට නිකුත් කර තිබූ 23/5/23 දින ඇති චක්‍රලේඛයේ අභිභවා යෑමක් සිදු නොකරන ලෙසද එහි දක්වා තිබෙනවා. මීට අමතරව අධ්‍යාපන අමාත්‍යවරයාගේ නිරීක්ෂණද එම කැබිනට් පත්‍රිකාවට ඇතුළත් කර ඇති අතර වෛද්‍යවරුන්ට මෙන්ම ස්ථාන මාරු වීම සහ විදේශ ගතී පැමිණීම් මත පාසල් පිළිබඳව ගැටලුව සියලු රාජ්‍ය සේවයේ නිලධාරීන්ට පොදුවේ බලපෑවෙන්නක් බව සඳහන් වෙනවා. එමෙන්ම කිසිදු පාසලක පළමු ශ්‍රේණියේ සිට සියලු ශ්‍රේණි ළමුන්ගෙන් පිරී පවතින එමෙන්ම කිසිදු පාසලක පළමු ශ්‍රේණියේ සිට සියලු ශ්‍රේණි ළමුන්ගෙන් පිරී පවතින අතර අතරමැදි ශ්‍රේණි සඳහා 40 සීමාවෙන් නොඉක්මවා සිසුන් ඇතුළත් නොකළ යුතු බවද එහි දක්වා තිබෙනවා. එහි දක්වා ඇති අතිශයින්ම වැදගත් කරුණ වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තම ස්ථාන මාරුවීම් ක්‍රමවේදය ජනවාරි මාස මුලදී අවසන් කර එම තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දෙන්නේ නම් ජනප්‍රිය පාසල්වල පුරප්පාඩු ප්‍රමාණයක් පවතින්නේ නම් ඒ පිළිබඳව ප්‍රමුඛතා අනුපිළිවෙල මත කටයුතු කළ හැකි බවයි. මේ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සඳහන් කරන ආකාරයට ඔවුන්ගේ දරුවන් ව්‍යාජ සහ ආත්මාර්ථකාමී උමනාවන් පදනම් කර ගනිමින් පාසල්වලට ඇතුළත් කර ගැනීම සඳහා එම කැබිනට් පත්‍රිකාවෙන් කිසිදු අවකාශයක් සලසා නැත. එබැවින් 2005 වසරේදී ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව පදනම් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් තම වාසි ප්‍රයෝජන සඳහා කරුණු විකෘති කිරීමවල යෙදෙන අයුරු පැහැදිලිය. යම් රාජ්‍ය නිලධාරියෙකු රාජකාරී අවශ්‍යතා මත විධිමත් ස්ථාන මාරුවීමක් ලැබූ විට ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් සුදුසු පාසලක් ලබා දීම ඔවුන්ගේ රාජකාරිය පහසු හා කාර්යක්ෂමතාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් සිදු කරන්න. අමාත්‍යවරයා වශයෙන් ඒ සම්බන්ධයෙන් මම ඒට කිසිසේත් විරුද්ධ වන්නේ නැත. නමුත් මෙහිදී මා විසින් ප්‍රකාශ කළ යුතු වැදගත් කරුණක් තිබෙනවා. එනම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අවධාරණය කර පෙන්වන ස්ථාන මාරීම් වලට අදාළ පාසල් වලට ළමුන් ඇතුළත් කිරීමේ ලයිස්තුවද අතිශයින්ම ප්‍රශ්නකාරී සහ පදනම් විරහිත ලයිස්තුවක් බවට තහවුරු වී තිබෙනවා. අර කතානායකතුමනි 2016 වසර සඳහා පළමු ශ්‍රේණි ළමුන් ඇතුළත් කිරීමේදී රජයේ සේවයේ ස්ථාන මාරීම් ලබා ගැනීම නිලධාරීන් සඳහා 4%ක ප්‍රතිශතයක් වෙන් කර තිබෙනවා. එමෙන්ම රාජකාරී අවශ්‍යතා මත විදේශගත වී පැමිණ දරුවන් නිලධාරීන්ගේ දරුවන් වෙනුවෙන්ද 1%ක ප්‍රතිශතයක් වෙන් කර තිබෙනවා. ඊට අමතරව ආදිශීෂ පදනම් මත හෝ සහෝදර පදනම් මතද වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් සඳහා ඉල්ලුම් කළ හැකි. නමුත් දැන් මොවුන් මට බල කරන්නේ ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛයේ ඉල්ලීම් අභිභවමින් නීති විරෝධී ලෙස කටයුතු කරන ලෙසයි. 2016 වසර සඳහා පළවෙනි ශ්‍රේණියේ ළමුන් 112 දෙනෙක් ඇතුළත් කරගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම විසින් ඉල්ලා තිබුණා. ගරු කතානායකතුමනි, මින් 26 දෙනෙකු පමණයි 2014, 15, 16 යන වර්ෂවලදී අදාළ ස්ථාන මාරුවීම් සහ විදේශගතව පැමිණීම සිදු වෙ තිබුණේ. සෙසු සියලු ඉල්ලීම් 2007 වසරේ සිට 2013 වසරට අයත් ඉල්ලීම්. 2007 වසරේදී කොහේ හෝ තැනකින් තමන් තැනකට මාරුණ වෛද්‍යවරයෙකුගේ දරුවෙකුට අපි පාසලක් ලබා දෙන්නේ මොන පදනමක් යටතේද? පසුගිය ගරු කතානායකතුමනි, පසුගිය කාලේ කොන්ද පණ නැතුව තම තමන්ට ඕන විදිහට දේශපාලන බලය ආරක්ෂා කරගන්න සමාජ බලපෑම් කණ්ඩායම් කියාගන්නා මේ වගේ ආත්මාර්ථකාමී පිරිස් තමන්ට නම්ම ගන්න ඇතැම් දේශපාලඥයෝ කරපු තකතිරු ක්‍රියාවල ප්‍රතිඵල තමයි මොවුන් අද පූර්වාදර්ශයක් කරගෙන තිබෙන්නේ. 2016 අවුරුද්දේ අතරමැදි ශ්‍රේණි සඳහා ළමයි 168 දෙනෙක් ඇතුළත් කරගන්න කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපට බල කරනවා. මා කියන්න කැමතියි 2014-15 වසර තුල ඔවුන්ගෙනුත් ස්ථාන මාරු ලබා පැමිණි වෛද්‍යවරුන් සංඛ්‍යාව 27ක් විතරයි. ඉතුරු 141ම 2007 ඉඳන් 2013 වසර දක්වා මාරුවීම් හෝ විදේශගතව පැමිණීම් සිදු කළ අය. ගරු කතානායකතුමනි, අපට සලකා බලන්න පුළුවන් වසර දෙකක ස්ථාන මාරුවීම් පමණයි. ඒ අයට ඕන විදිහට නටන්න මේ රටේ සාමාන්‍ය ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය විනාශ කරන්න මම සූදානම් නැහැ. මොන දේ වුණත් සාධාරණ ඉල්ලීමක් කර තිබෙනවා නම් එමේ ඉල්ලීම සලකා බලලා හැකි පාසල් ලබා දෙන්න අපි කටයුතු කළා. රාජකීය ආනන්ද, විශාක, DS, ධර්මරාජ, කිංසුට්, කුරුණෑගල, මලියදේව, බාලක, බාලිකා පාසල් නැති වුණත් මහානාම, සිරිමාව, පන්නිපිටිය, ධර්මපාල, ඉසිපතන, ගාල්ල, ධර්මාශෝක, ගාල්ල දේවානන්ද, හොර, තක්ෂිලා වගේ පුරප්පාඩු වෙන පාසල් ලබා දෙන්න අපි කටයුතු කර තිබෙනවා. ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වෛද්‍ය සංගමය ඇතුළු වෛද්‍යවරු 110 දෙනෙකුගේ දරුවන්ට පාසල් ලබා දීමට අපි කටයුතු කළා. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔවුන්ට ලබා දුන් පාසල් බාර නොගැනීමින් දිගින් දිගටම ජනප්‍රියතම ජාතික පාසල් ටික ඉල්ලුම් කරමින් ඉන්නවා. මම ඔවුන්ට ලබා දුන් පාසල් පිළිබඳ අප ඔවුන්ට ලබා දුන් පාසල් පිළිබඳ ලේඛනයක් සභාගත කරනවා ඇමුණුම 7. ගරු කතානායකතුමනි, සාමාන්‍ය ජනතාවගේ දරුවන්ගේ, ගොවියන්ගේ, කම්කරුවන්ගේ, අනිත් වෘත්තීන් වල යෙදෙන මව්පියන්ගේ දරුවන්ගේ අධ්‍යාපන අයිති ආරක්ෂා කිරීම වෙනුවෙන් මා කැප වෙන එක වලක්වන්න කාටවත් බෑ. ඒ වගේම ගරු කතානායකතුමනි, මෙවැනි අසාධාරණ ඉල්ලීම් සිදු කරමින් අමාත්‍යාංශය වටකලාට මාධ්‍ය සංදර්ශන පැවැත්වුවාට ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයක් තුළ ජනතාවගේ ප්‍රතික්ෂේප වෙලා සමාජ ජාලාවලින් බැටකාලා කහලගොඩට විසි වෙලා දෙවිවරු වගේ ඉන්න වෛද්‍යවරුන්ගේ කීර්ති නාමය මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම විසින් කෙලසෙන එකට අපිට කනගාටුයි. තමන්ගේ සංගමේ සමාජිකයන්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමෙන් SMS එකක් යවනවා ගරු කතානායකතුමනි. ඒකේ තියෙනවා Minister Akhila has launched a well-planned media campaign including FB to tarnish the image of GMOA based on schooling issue. You are expected to counter. අමති අකිල අපේ ප්‍රතිරූපය විනාශ කරන්න මේ පාසල් ප්‍රශ්නේ උපකාරී කරගනිමින් සමාජ ජාලා වෙබ් අඩවි හරහා විශාල මාධ්‍ය ව්‍යාපාරයක් ගෙන යනවා. ඒකට විරුද්ධව ප්‍රතිප්‍රහාර එල්ල කරන්න කියලා. ගරු කතානායකතුමනි, මට මේ සඳහා කැම්පේන් එකක් කරලා පහර එල්ල කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ඇත්ත කරුණු දකින බුද්ධිමත් ජනතාව දන්නවා ඔවුන් මේ අසාධාරණකම් වලට එරෙහිව තමන්ගේ මතය ඉදිරිපත් කරන එක සිදු කරනවාමයි. ගරු කතානායකතුමනි, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අපේ අංසු බෝධි මාර්සිංහ මහතා සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකළ සාකච්ඡාවක් අතරවාරයේදී එහි සභාපති පාදනීය මහතා කියලා තියෙනවා අපි අකිලට පාඩමක් උගන්වනවා. බලාගමුකෝ අපි ඉස්සරහට කරන දේ කියලා. පාදනීය මහත්යට කියනවා තමන්ගේ සංගමේ සමාජිකයන්ටත් වංගු ගහලා ඔය වගේ ඔය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ඉහළ නිලධාරීන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරලා තමන්ගේ දරුවන් සුපිරිම පාසලකට ඇතුළත් කරපු ආකාරය ගැන මම හෙළි කරන බව. ගරු කතානායකතුමනි, මම මේ ලේඛනයෙන් ඇමුණුම අට මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා 2011 අවුරුද්දේ තමන්ගේ පුත්‍රයාව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුල් කරගන්න බොරු තොරතුරු ඉදිරිපත් කරපු පාදනීය 2012 දෙවැනි පුතා රාජකීය විද්‍යාලයට දාගන්න නමත් වෙනස් කරගත්ත ආකාරය පිළිබඳව තොරතුරු මම මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපතිවරයා 2011 වසරේදී අංක 75 පයිප් රෝඩ් කොළඹ පහ ලිපිනේ පදිංචි වෙලා ඉඳගෙන කොළඹ රාජකීය විද්‍යාලයට තමන්ගේ දරුවා ඇතුළත් කරගන්න උත්සාහ කරනවා. නමුත් එම උත්සාහය ව්‍යර්ථ වූ තැන ඔහු තවත් උපක්‍රමයක් යොදාගෙන දරුවා ආනන්ද විද්‍යාලයට ඇතුළු කරගෙන තිබෙනවා. ගරු කතානායකතුමනි, මහලකුවට පාරම්බාන මේ වෘත්ති සමිති සභාපතිවරයා 2012 අවුරුද්දේ කොළඹ රාජකීය විද්‍යාලයට තමන්ගේ දෙවැනි දරුවා ඇතුළත් කර ගැනීමට උත්සාහ කරද්දී නමෙත් අගමුල මාරු කරගත්ත බවට තොරතුරු තහවුරු වී තිබෙනවා. ඔහුගේ දෙවැනි පුත්‍රයා ඇතුළත් කර ගැනීමේදී පාදනීය ඔහුගේ නම ලබා දෙන්නේ BSMMNB බණ්ඩාර ලෙසයි. ගරු කතානායකතුමනි, එහිදී ඔහු ව්‍යාජ ලිපිනයකුත් යොදා ගන්නවා. කොළඹ පහේ පයිප් රෝඩ් වල පදිංචි වෙලා හිටිය පාදනීය හිටිය හැටියෙම 13 ඉරක් 1 ඉරක් ඒ චාල්ස් වේ කොළඹ 3 ලිපිනයට මාරු වෙනවා. දැනට දරුවා ඉගෙන ගන්නේ 5 වෙනි ශ්‍රේණියේ. ගරු කතානායකතුමනි, එම දරුවාගේ 2, 3, 4 ශ්‍රේණිවල පදිංචිය දෙමාපියන් විසින් ඇතුළත් තොරතුරුද අස්ථානගත කිරීමට කටයුතු කර ඇති බවට අස්ථානගත කරලා තියෙනවා. ඒකට දැන් අපි හොස්වාගෙන යෑමේදී. ඒ වගේම ගරු කතානායකතුමනි, විදේශ පදනම මත තමන්ගේ දරුවා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කරගන්න අයදුම් කරපු පාදනීය ලකුණු 70ක් සම්පූර්ණ කරපු ආකාරය සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව හෙළි වී තිබෙනවා. ගරු කතානායකතුමනි, මෙයයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සැබෑ තත්ත්වය. මීට අමතරව පාදනීය මහතා සිදු කරන ලද ශිෂ්‍යත්ව මුදල් වංචාව නිසි ආකාරයෙන් විදේශ පුහුණුව ලබා නොපැමිණි විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සහතික වීම, ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් දරුවන් පාසලට ඇතුළත් කර ගැනීම ඇතුළු චෝදනා රැසක් මේ වෘත්තීය සමිති සභාපතිවරයාට එල්ල වී ඇති චෝදනා. මම නෙමෙයි ගරු කතානායකතුමනි, වෛද්‍යවරුන්මයි අපට මේ තොරතුරු ලබා දෙන්නේ. දැන් මේ සංගමය අපට අපහාස කරන්න පටන් අරගෙන තිබෙනවා. තමන්ගේ නම සඳහන් කරලා මේ වගකීම අරගෙන පෝස්ටරයක්වත් ගහන්න බැරි මේ කණ්ඩායම අදත් ස්ථාන කීපයක මඩ පෝස්ටර් ව්‍යාපාර දියත් කරලා තිබ්බ ඊයේ රෑ. ගරු කතානායකතුමනි, නමවත් දාන්න කොන්දක් නැහැ. ගරු කතානායකතුමනි, දිනක් ඔවුන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිටට ඇවිත් මුදලට ගිජු අධ්‍යාපන ඇමති ගෙදර යවනු කියලා සටන් පාඩ ඉදිරිපත් කළා. තවත් සටන් පාඩ එක්ක අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඒ මොහොතේ විමසා තිබුණා ඇයි මෙසේ පදනම් විරහිත අපහාස සිදු කරන්නේ කියලා. එවිට ගරු කතානායකතුමනි, එහි ලේකම් නලින්ද හේරත් මහතා ලබා දුන්න පිළිතුර මම මේ ගරු සභාවට කියන්න කැමතියි. අපි වෘත්තීය සමිතියක් මේ ලේකම්තුමා. අපි ඉතින් වෘත්තීය අරගලය තුළ විවිධ සටන් පාඩ කියනවා. ඒවට එච්චර කලබල වෙන්න ඕනේ නැහැ. ඔන්න ඕකයි ඔහුගේ පිළිතුර. ගරු කතානායකතුමනි, මම දේශපාලනික ලෙස කොමිස් ගහන දූෂණ අක්‍රමිතාවලට සම්බන්ධ නොවන පුද්ගලික නොවන බව මේ ගරු සභාව සිහිපත් කරන්න කැමති. ඒ නිසා තමයි විවිධ පාර්ශ්වය විසින් කෝටි ගණන් ගසා කාපු නිල ඇඳුම් රෙදි බෙදා දීමේ ක්‍රමය අපි පවා අපි නතර කරේ. ඒ නිසාම තමයි ගරු කථානායකතුමනි මුදලට දරුවන් පාසල් දැම්මේ ක්‍රමවේද තිත තබමින් දූෂණ අක්‍රමිතාවලට සම්බන්ධ වුණු විදුහල්පතිවරු අපි ගෙදර ඇරියේ. කාටවත් අත තියන්න බෑ කිය කිය හිතපු සමහර විදුහල්පතිවරු අපි මාරු කළේ. මේ රටේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් හොරට අමතර පන්ති පවත්වාගෙන ඕන ඕන විදිහට ළමයි ඇතුළත් කරපු ශිෂ්‍යත්වය තමත් දරුවන්ගේ අයිතිය අහිම කරපු අයට එරෙහිව අපි හඬ නගනවා. මට දූෂණ අක්‍රමිතා චෝදනා නෑ ගරු කථානායකතුමනි. අපි කරන්නේ පිරිසුදු දේශපාලනය. ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඔවුන් මට අභියෝගයක් කරනවා පසුගිය මාර්තු මාසයේ ඉඳලා මේ වෙනකන් ජනප්‍රිය පාසලට ළමුන් ඇතුළත් කරපු තොරතුරු ලබා දෙන්න කියලා. ගරු කථානායකතුමනි මම අභියෝගයක් කරනවා අපි එක වසර පහ වසර හය වසර ශ්‍රේණි වලට එකම ළමයෙක් හෝ මේ වසර දෙකක් කිට් වෙන්නනවා එකම ළමයෙක් හෝ මම ඕ දේශපාලනයෙන් හෝ අපි අතුලත් කරලා නැහැ මම අභියෝග කරනවා. එක වසර පහ වසර හය වෙනි ශ්‍රේණි සඳහා අනෙත් අතරමැදි පන්ති වලටත් අභියාචනාවත් ගරු කථානායකතුමනි එය ජාතික පාසල් අධ්‍යක්ෂකවරයා අතිරේක ලේකම්වරුන්ගෙන් ඇතුළු විධිමත් කමිටුවක් මගින් ඒ විමර්ශනයට භාජනය කරලා ලේකම්වරයා අමාත්‍යාංශ ලේකම්වරයා විසිනුත් විමර්ශනයට භාජනය කරලා සාධාරණ හේතුවක් නම් පමණයි ඒවත් පුරප්පාඩු මත දීලා තියෙන්නේ නැත්නම් ඉඩ තිබේ නම් මත දීලා තියෙන්නේ. මෙන්න මේකයි අපේ ප්‍රතිපත්තිය. අපිට මෙහෙම කෙලින් හිටගෙන කතා කරන්න බෑ ගරු කථානායකතුමනි. අපි මේවට මේවා මේ විදිහට කරලා තියෙනවා. මාර්තු 31 ඉඳලා නෙමෙයි මම අධ්‍යාපන අමාත්‍යරේ ගන්න වසර දෙකකටම අදාළ තොරතුරු අමාත්‍යාංශයේ තියෙනවා. දෙකකට ආසන්න කාලයක තොරතුරු. යම් කිසි පුද්ගලයෙකු සාධාරණ අභියාචනාවක් ඉදිරිපත් කර තිබේ නම් ඒ පිළිබඳ සලකා බලා කටයුතු කිරීම සඳහා අතිරේක ලේකම්වරයාගේ සදුබ්ලත් කමිටුවක් අභියාචනා මණ්ඩලයක් ලෙස මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඊන් සාධාරණ ලෙස තහවුරු 11ක් තරම් අවස්ථා පමණයි අමාත්‍යාංශය හරහා ලබා දී තිබෙන්නේ. මේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ අසන යටතේ කිසිදු මොහොතක ගරු කථානායකතුමනි අපි අපේ ඕන ඕන විදිහට ළමයි දාන එක අපි සිද්ධ කරලා නැහැ කියන එකත් හිතුන විදිහට ළමයි දාන එක කරලා නැහැ කියන එකත් කියන්න ඕනේ. සියලු මේවා විනිවිද භාවයෙන් යුක්තවයි අපි සිදු කරන්නේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මට චෝදනා කරනවා දේශපාලනික පසුගිය මැතිවරණවලදී ඔවුන්ට සහයෝගය නොදැක්වීම නිසා මා ඔවුන්ගේ දරුවන්ට පාසල් ලබා නොදෙන බව ප්‍රකාශ කළායි කියලා. ගරු කථානායකතුමනි ඔවුන් පිළිබඳ ලැජ්ජා විය යුතුයි. මෙවැනි බොරු ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් මම ඔවුන් එක්ක පැවැත්වුවේ රහස් සාකච්ඡාවක් නොවේ. එතන අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙක් ජාතික පාසල් අධ්‍යක්ෂකරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සිටිය නිසා මා විසින් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බව සාක්ෂි සහිතව ඔප්පු කළ හැකියි. මට කිසිදු පුද්ගලයෙකුගේ දේශපාලනිකව පිළිගැනීමට අවශ්‍යතාවයක් නැහැ. ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියගේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරලා තිබ්බ මන්ත්‍රීතුමිය තමන්ගේ පාර්ලිමේන්තු පැමිණීම සමග තමන්ගේ දරුවාට කොළඹ ප්‍රදේශයෙන් පාසලක් ලබා දෙන්න කියලා. මොකද ඇයට මන්ත්‍රීවරියක් විදිහට රාජකාරී කටයුතු හේතුවෙන් දරුවා සමග ගත කර තිබු කාලය අඩුවන බව මානසිකව හේතු දක්වමින් ගරු කථානායකතුමනි අපි එම ඉල්ලීම පවා අභියාචනා මණ්ඩලයට යොමු කර ඉන් අනතුරුවයි සුසු පාසල ලබා දීලා තිබෙන්නේ. අපි දින 100 තුල ගරු කථානායකතුමනි සුසන්තිකා ජයසිංහ එතුමිය ගිය ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වේදිකාවල හිටපු කෙනෙක්. එතුමිය ඉදිරිපත් කර අභියාචනයක්. මම වහා මේ අභියාචනා කමිටුවට අපි ඉදිරිපත් කරා. ඒ අභියාචනා කමිටුවෙන් තීරණය කරන ලැබුවා එතුමිය වගේ රටට කීර්තියක් ගෙන දෙන්න කෙනෙකුට ඒ අවස්ථාව දෙන්න ඕනි කියලා. එතුමියත් එතුමියගේ ඉන්ටර්විව් එකකදී කියලා තිබුණා මට ගිය ආණ්ඩුවේ මේ දරුවට පාසල ලැබුණේ මේ ආණ්ඩුවෙන් කියලා. ඒ කමිටුවේ නිර්දේශයක් මත. ඒ වගේම ඒකබද්ධ විපක්ෂය නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන්ගේ දරුවන්ද පාසලට ඇතුළත් කිරීමට ඒ සාධාරණ හේතුවක් මත තිබෙනවා අපි දියතර. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයෙන් සහ වත්මන් රජයේ පසුගිය කාලයේ දැඩි ලෙස විවේචනය කළ පුද්ගලයන්ට පවා සාධාරණ හේතු ඉදිරිපත් කළොත් එම අවස්ථා වළක්වන්න තරම් අපි කුහකත්වයක් මට නැහැ. අර සේනානායක නමක් කියනවා. ඒ සේනානායක නමත් ගත්තොත් මම දැක්කයි මාධ්‍ය සම්දර්ශනයේදී කියනවා ඒ ඔහු ඒ පුරප්පාඩු මත විදුහල්පතිවරයාගේ නිර්දේශ මත ඒ ඉල්ලීම් කරලා ඒ ලබා දීලා තියෙන්නේ. ඔහු මං හිතන්නේ අපිටත් පක්ෂයේ නායකත්වයටත් වැඩියෙන්ම විවේචනය කරපු කෙනෙක්. නමුත් අපි ඒකත් නැවැත්වුවේ නැහැ. ඒ සාධාරණ හේතු මත ඒ කමිටුවෙන් තීරණය කළා තිබ්බ. මෙන්න මේකයි අපි විනිවිද පේන පාවෙ. තමන්ගේ ආත්මార్థකාමී අභිලාෂයන් වෙනුවෙන් අසරණ රෝගීන්ගෙන් පිළිගන්න, රෝගීන් පිළිගන්න මේ මජර සංස්කෘතිය අප වෙනස් කළ යුතුයි. මේ බුද්ධදාස රජතුමාට අනුව යන වෛද්‍යවරුන් හෝ හිපොක්‍රටික් අනුව යන වෛද්‍යවරුන් නොවන බව පැහැදිලි. මොවුන්ට තියෙන්නේ පටු ආත්මාර්ථකාමී අභිලාෂයන් පමණයි. මට මඩ ගැහුවට බොරු චෝදනා ඉල්ල කරාන මතක තියාගන්න ගරු පාදිනිය මැතිතුමා, මේ රටේ ජනතාවගේ විරෝධයෙන් ඔබතුමාලට ගැලවෙන්න බැරි බව. හරිනම් වියිතේ සැබෑ ලෙසම ස්ථාන මාරු ලබා ඇති වෛද්‍යවරුන්ගේ ලැයිස්තුවක් ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සකස් කර ඉදිරිපත් කිරීමයි. ඇයි මේ ක්‍රමවේදයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එකඟ වෙන්නේ බැරි? මම සියලුම වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාජ ලේඛන නිසා ඊට සම්බන්ධ වන සාධාරණ හේතු සහිත වෛද්‍යවරුන්ටත් අපහසුතාවලට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. මේක ඇත්තටම මාෆියාවක්. මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට සිදුවන අපහසුතාව පිළිබඳව මම කනගාටුවට පත් වෙනවා. මොකද මගෙත් මිත්‍රයින් බොහොමයක් ඉන්නවා වෛද්‍යවරුන්. මෙම ලැයිස්තුව සකස් කිරීමේදී බොහෝ අක්‍රමිකතා සිදු වූ ඇති බවට වෛද්‍ය වෘත්තිකයින්ම චෝදනා කිරීමෙන් එය හොඳින් තහවුරු වෙනවා. අප විසින් නැගිය යුතු ප්‍රශ්නය වන්නේ මෙවැනි විනිවිදභාවයකින් තොර නිවැරදි කරුණු මත පදනම් නොවූ ලැයිස්තුවක් සකස් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඇති බලය කුමක්ද යන්නයි. නිවැරදි විනිවිදභාවයකින් යුත් ක්‍රමවේදයක් මත පදනම් වෙමින් පාසල්වලට ළමුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කරන ලද ප්‍රමුඛතා ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අකමැතියි. එවැනි නිවැරදි ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ඔවුන් පැකිලෙන්නේයි. මේ වගේම ගරු කථානායකතුමනි, පසුගිය කාලේ අධ්‍යාපන අමාත්‍යාංශය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අධ්‍යාපන අමාත්‍යාංශය ලබා දුන පාසල් එම සමාජිකයන් අතර බෙදා ගැනීමේදී රුපියල් දසදහසක මුදලක් අය කළ බවට අපට පැහැදිලි සාක්ෂි සහිත තොරතුරු වාර්තා වී තිබෙනවා. මා මෙරට සිටින යහපත් අවංක වෛද්‍ය වෘත්තිකයන්ගෙන් ඉල්ලීමක් කරන්න කැමැති මෙවැනි දෙබිඩි පිළිවෙතකින් යුත් නිලධාරීන්ගෙන් සමන්විත වෘත්තීය සමිතියකට ඔබගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේ අයිතිවාසිකම යටපත් කිරීමට ඉඩ නොදී සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මගින් ලබාගෙන නිවැරදි තොරතුරු මත පදනම් වූ සැබෑ ස්ථාන මාරීම් ලද ප්‍රමුඛතා ලැයිස්තුව සකස් කර ගැනීම වෙනුවෙන් ඉදිරියට එන ලෙස මා ඔවුන්ට දැනුම් දෙනවා. වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් ලබා දීමේ ක්‍රමවේදය හැකිතාක් පාරදුෂ්‍ය ආකාරයෙන් සිදු කිරීමට මමත් මගේ නිලධාරිනුත් මේ දක්වා ක්‍රියා කර තිබෙනවා. එහි යම් දුර්වලතාවයක් තිබේ නම් ඒ සංවාදයට විවෘතයි. සුහද ලෙස ගැටලු සාකච්ඡා කර විසඳීම මගේ රාජකාරී පිළිවෙත බව යහපත් අවංක වෛද්‍ය වෘත්තිකයන්ට ප්‍රකාශ කරන්න කැමැති. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ හිතාගෙන ඉන්නේ අපිව ගොනාට අඳගෙන බිත්තිවලට හේතු කරගෙන බිත්තිවලට හිර කරගෙන ඔවුන්ගේ වංචාවල් සාධාරණීකරණය කරගන්න කලින් ආණ්ඩුව කාලේ ඒව කළාට මේ ආණ්ඩුව යටතේ ඒව කරන්න බැරි බව මම අවධාරණය කරන්න කැමතියි. දේශපාලඥයින් මෝඩයන් යයි සිතන බවක් ඔවුන්ගේ ප්‍රකාශ වලින් තහවුරු වෙනවා. මා මෙම පිළිතුරු දෙන්නේ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජනය කරන මෙම උඩගු ප්‍රකාශ කරන පුද්ගලයන්ට මිස සමස්ත වෛද්‍ය ප්‍රජාවට නොවේ කියන එකත් ගරු කතාවෙන් සඳහන් කරනවා. මෙහි ඇතැම් වෛද්‍යවරුන්ට මනුෂ්‍ය ශරීරය නැමැති ස්වාභාවික විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමක් මිස සමාජ විද්‍යාවන් හෝ දේශපාලනික විද්‍යාවන් ගැන අවබෝධයක් නැහැ. මේ පිළිබඳ ඕනතරම් උදාහරණ අපට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා කට අරින වාරයක් පාසා තහවුරු වෙනවා. මොහු මේ ප්‍රකාශ සිදු කරන්නේ ස්වාභාවික විද්‍යා මූලධර්ම සමාජ විද්‍යාවන්ටත් අදාළ වේයයි සිතා විය යුතුයි. තමන්ගේ දරුවන්ට පමණක් සුපිරිතම ජනප්‍රිය පාසල් ලබා දෙන ලෙස ඉල්ලමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී අසමානතා මූලධර්ම පදනම් කරගනිමින් මෙම පිරිස අපගේ රජයට මඩ ගැසීමෙන් සිටිනවා. අවසාන වශයෙන් මට කිව හැක්කේ වෛද්‍ය වෘත්තිකයන් යන කුලයක් නෙවෙයි. මේ අය හැසිරෙන්නේ කුලවාදී මානසිකත්වයකින් මිස වෘත්තීය ආචාර ධර්ම වලට ගැළපෙන මානසිකත්වයකින් නොවේ. මේ පවතින්නේ වැඩව සම්මෝ ගෝත්‍රවාදී පාලන තන්ත්‍රයද නොවේ. නැතිනම් ඒකාධිපති හෝ ෆැසිස්ට් පාලන ක්‍රමයක්ද නොවේ. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් වෛද්‍යවරුන් බවට පත් වූ මේ කුලය සමාජ වරප්‍රසාද නැමැති කඩතුරාවෙන් හිස වසාගෙන ෆැසිස්ට් නියෝග අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කරමින් සිටීම සමස්ත වෛද්‍ය වෘත්තිකයන්ගේ ගෞරවයේද කෙලසා දැමීමක්. මොවුන්ගේ ෆැසිස්ට්වාදයට ප්‍රජාතන්ත්‍රවාදීක වන මම කිසිදා යටත් වෙන්නේ නැහැ. එමෙන්ම යහපාලන යගෙන වත්මන් රජයේ කිසිදු සමාජිකයෙකු මේ අසාධාරණ ඉල්ලීමට අවනත නොවුණු ඇත. බොහොම ස්තුතිකර කතානායකතුමනි.
ප්‍රධාන පටයුතු ආරම්භයේදී පනත් කෙටුකම් පිළිබඳ දැනුම් දීම විදුලි බලහ පුරාජනීය බලශක්ති අමාත්‍යතුමා.
ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ සභාව ඉංජිනේරු වෘත්තියන්ගේ වෘත්තිමය තත්ත්වය පාත්තාගෙන යාම සහ මෙහෙයීම සඳහා වගකිය යුතු ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ සභාව පිහිටීම සඳහාද ඉංජිනේරු වෘත්තිකයන් ලියාපදිංචි කිරීම සඳහා සහ ඒ සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම් පතකි.
දෙවෙනිවර කියවීම කවදාද?
tomorrow.
ප්‍රධාන කටයුතු පරිපූර්ණක මුදල ශීර්ෂ 147 වැඩසටහන 1 ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය විසර්ජන සංශෝධන පනත් කෙටුම් පත දෙවෙනිවර කියවීම 3.
Only item. He'll be moving item 1.
හරි. පරිගය මුදල් ශීර්ෂ 147 වැඩසටහන.
ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය මම යෝජනා කරනවා. පරිපූර්ණක මුදල් ශීර්ෂ 147 වැඩසටහන එක මෙහෙයුම් කටයුතු 2016 ජනවාරි 1 දිනෙන් ආරම්භ වන 2016 දෙසැම්බර් 31 වෙනි දිනේ අවසන් වන මුදල් වර්ෂයේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු විසින් දැනටමත් අනුමත කර ඇති වියදම් සීමා නොමික්වන පරිදි විවිධ වැය ශීර්ෂ යටතේ අපේක්ෂිත ඉතිරි කිරීම් ඉතිරි වීම් ජාතික අයවැය දෙපාර්තමේන්තු වැය ශීර්ෂයේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වාකී ව්‍යාපෘතියට මාරු කර ගැනීමටත් 2015 අංක 16 දරන විසර්ජන පනතේ 6.1.6.2 වගන්ති මගින් සලසා ඇති විධිදානවලට යටත්ව හඳුනාගත් විදේශ මුල්‍යකරණ සහිතව ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති කඩනම් කිරීම සඳහා ප්‍රමුඛත්වය දෙමින් පරිපූර්ණ ප්‍රතිපාදන ලෙස අදාළ අමාත්‍යාංශවලට මාරු කිරීමට හැකිවන පරිදි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඒකාබද්ධ අරමුදලින් හෝ රජයට අයත් අනිකුත් ඕනෑම අරමුදලකින් හෝ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිමතය පරිදි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව විසින් මුල්‍යකරණය කරන ලද රුපියල් 55,29,25,000ක් නොයික්මවන මුදලක් උපලේඛනයේ දක්වා ඇති ආකාරයට සලසා ගත යුතු බවට ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා වන මම යෝජනා කරමි. උපලේඛනය ශීර්ෂ 140 ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශ වැඩසටහන 1 මෙහෙයුම වැඩසටහන පුනරාවර්ධන වියදම රුපියල් මිලියන 469යි 425,000ක් මූලධන වියදම රුපියල් මිලියන 123යි 105,000යි මුළු වියදම රුපියල් මිලියන 592යි 925,000යි රජයේ නිලධාරීන්ට අත්‍යකාරම් බී ගිණුම උපරිම වියදම සීමාව 200,000යි අවම සීමාව ලැබීම් සීමාව 150,000යි උපරිම හරශේ සීමාව 335,000යි